අපි මේ භාවනා කරන්නේ මොකටද? හිත එකඟ කරගන්න. නේද? භාවනාවක යෙදෙන්නේ හිත එකඟ කරන්න, හිත සංසුන් කරගන්න. හිත එකඟ වෙනකොට තියෙන වෙනස තමයි අපේ මේ හිතේ තියෙනවා නීවරණ ධර්ම කියලා ටිකක් නේද? මොනවාද නීවරණ ධර්ම කියන්නේ? ඒ පහනම් පාඩම් නේද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා පාඩම් කියනවා. හා? ඔකට කියනවා පංච නීවරණ කියලා නේද? ඇයි ඒවට නීවරණ කියන්නේ?
නීවරණ
ආවරණය කරනවා. නිවන වහනවා. නිවන දකින්න හැකියාව නැති කරනවා. දැන් අපි කණ්ණාඩියක් ගත්තොත් කණ්ණාඩිය තියෙන්නේ මොකටද? මූණ බලන්න. නේද? කණ්ණාඩියේ දූවිලි බැඳිලා නම් හොඳටම මූණ පේනවද? නැහැ. එතකොට අර පේන ගතිය ආවරණය කරලා නේද? වහිලා නේද? අන්න ඒ වගේ තමයි දැන් අපේ මේ හිත කියන කණ්ණාඩියේ නිවන දකින්න හැකියාව වහනවා. මනෝයින්ද නීවරණවල මේ පහක් කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද. කාමච්ඡන්ද කියන්නේ ඇලෙන ගතිය. මොනවටද ඇලෙන්නේ? එහෙන් දකින්නේවට, කණෙන් අසන්නේවට, නාසයෙන් එන ගඳ සුවඳ අරමුණු වලට, දිවෙන් දැනෙන රස වලට. ඒවට ඇලෙනව නේද? කයෙන් දැනෙන ස්පර්ශ වලට. මේ ඇලෙන ගතිය කාමච්ඡන්ද. ඒ වයින් අපි අකමැති දේවල් නම් ලැබෙන්නේ තරහ යනවා නේද? ගැටෙනවා. ඒ ගැටෙන ගතිය ඈත් කරන්න බලන ගතිය. ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. ඒ ඔය දෙක ප්‍රධානයි. ඇලීමයි ගැටීමයි. කාමච්ඡන්ද ව්‍යාපාද. ඔය දෙක තියනකන් නිවන වැහිලා අර කන්නාලියේ දුම්විලි දැන්නා. ඈ? ඊළඟට තව එකක් කිව්වේ අර නිදිමත ගතිය. නේද? දැන් නිදිමත ආවද භාවනා කරද්දී? ටිකක් ආවා. ඒක හරියනවා. ඒකට ඒ දැන් නිදාගෙන හිටියොත් නිවන් දකින්න පුළුවන්ද? බැ. නේද? ඇලීමේ හිටියත් නිවන දකින්න බෑ. තරහවේ හිටියත් නිවන දකින්න බෑ. නේද? නිදාගෙන හිටියත් නිවන් දකින්න බෑ. නේද? ඒ නිවන වහන නේ කන්නාලිය දූවිලි බැඳිලා වගේ දූවිලි කට්ටු ටිකක් තියෙනවා. ඒ වගේම හිත හරි කලබලයි, එහෙට මෙහෙට දුවනවා. හිත විසිරෙන ගතිය. උද්දච්ච කුච්ච කියලා. අනිත් එක තමයි සැක කරන ගතිය. ඔය කිව්වට අපිට මේව කරන්න පුළුවන් නේද? එහෙම හිතුවම බෑ කොහොමද? සැක කරන්න හොඳ නෑ, උත්සාහ කරන්න. විචිකිච්ඡාව සැක කරන ගතිය. ඔය ටිකෙන් වැහිලා තියෙන්නේ නිවන දකින්න පුළුවන් හැකියාව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ දැන් මේ අපි ලබලා තියෙන්නේ මහා වාසනාවන්ත, හරිම වාසනාවන්ත අවස්ථාවක්. ඇයි ඒ? එකක් මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. අනිත් එක දහමක් තියෙන කාලෙක, අනිත් එක දහම තියෙන ඇහෙන පරිසරයක ඉන්නේ අපි නේද? දැන් මිනිස්සු වෙලා දහමක් ඇහෙන්නේ නැති තැන්වල කොච්චර ඉන්නවද? නේද? ඒකට දැන් ඕගොල්ලන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකට මිනිස්සය වෙලා තියෙනවා, දහමක් තියෙනවා, දහම අහන්න ලැබෙනවා. ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය. ක්ෂණයක් විතර. ක්ෂණයක් කියන්නේ එහෙම සුළු කාලයක් නේද? ඒ කියන්නේ හරි ඉක්මනට ගෙවෙන කාලයක්. ඒ කාලය තුල මේ ඉන්නේ. තවක වැඩි කල් තියෙන්නේ නැහැ. ආයෙ ලැබෙන්නෙත් නැහැ. ඒ තරම් අමාරුවෙන් අපි නොදන්නවට අපි බොහෝම දුක් විඳලා අමාරුවෙන් ලබාගත්තු ක්ෂණයක් මේ තියෙන්නේ. අපිට ඔක ක්ෂණයක් කියලා තේරෙන්නේ. ඉතින් තව අවුරුදු ගාණක් ඉන්නනේ බලාගෙන ඉන්නේ නේද? ඈ? අවුරුදු කීයක් විතර ජීවත් වෙනවද අද කාලේ? ඔව්. මම දැන් අපි නෙමෙයි අනිත් අය සාමාන්‍යයෙන් මේ කාලේ කීයක් විතර ජීවත් වෙනවද? 70ක් 80ක්. ඒ වගේ නේද? ඔව්. ඉතින් ඒක මේ කාලේ වැඩිම ආයුෂ වගේ නේද? ඊට කලින් මැරෙන අය ගොඩක් ඉන්නවා. ඈ? එතකොට දැන් තමන්ගේ වයස එක්ක හිතන්න පුළුවන් තව අවුරුදු කීයක් විතර මට තියෙයිද? නේද? 70 නම් 80 නම් තව කීයක් විතර ඉතුරු වෙලා ඇද්ද? ඒ ඉතුරු වෙන කාලෙත් අන්තිම කාලේ ඕවා කරන්න බෑනේ. නේද? ගොඩක් වයසට ගියාම ඇවිද ගන්න බැරි වෙනකොට අමාරුයි. එතකොට ඒ කාලෙත් අතාරිනවා. එතකොට තව කොච්චර ටික කාලෙ නේද? එතකොට මේක හරියටමකට ගෙවෙනවා. මේ ලැබුණ ක්ෂණේ ආයි ලැබෙයි කියලා හිතන්න බෑ. ඉතින් ඒ ලැබුණ කාලෙන් අපි ප්‍රයෝජනේ ගන්න. ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ බුදුදහම දකින්න. තම අවබෝධ කරගන්න. එතකොට දැන් දහම දකින්න හැකියාව වහලා තියෙන්නේ මොනවයින්ද? නීවරණ ධර්ම. එහෙනම් අපි අඩුම ගානේ උත්සාහ කරන්න ඕන ඔය නීවරණ ටිකවත් සුද්ධ කරගන්න. නේද? කුණාඩියේ දුවිලි ටික පිහදාලා දාන්න. ඒක කරන්නේ නීවරණ ටික යටපත් කිරීම. කර කියපු ಜಾති පහ යටපත් තුන මනසට තමයි ධහම දකින්න පුළුවන්. නීවරණ යටපත් තුන මනසට තමයි ධහම දකින්න පුළුවන්. එහෙනම් අපි මේ ක්ෂණ සම්පත්තියේ ක්ෂණ සම්පත්තිය ලැබුවට ඒක නිවරණ වලින් වැහිලා නම් ධහම දකින්න බෑ නේද? ඒතර ධහම දකින්න අවස්ථාව හදන්න හිත සකස් කරන්න ඕන නිවරණ ටික යටපත් කිරීම තුනේ. නිවරණ යටපත් වුණාද කියලා දැනගන්නේ හිත එකඟ වුණාද කියන එක. දැන් හිත එකඟ වුණ වෙලාවක නිවරණ ටික නැහැ. මේ ටික යටපත් වෙනවා. හරි? ඔව්. සමාධියක ඉන්න වෙලාවක් කියන්නේ නීවරණ යටපත් වෙන නේද? සමහර විට අර දැන් මෛත්‍රී භාවනාව වඩන වෙලාව නීවරණ යටපත් වෙන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ අතරෙත් හිත දුවනවා නම් එතකොට නීවරණ වෙයි. නේද? ඒ අතරේ නිින්ද යනවා නම් ඒත් නීවරණේ. එතකොට ඒවා නැති මේ අවධානය තියෙන වෙලාව නීවරණ යටපත් වෙන මොහොත. එතකොට ඒ කාලය තමයි ධම දකින්න පුළුවන්. එකනේ නීවරණ යටපත් වුණ මනසටනේ ධහම දකින්න පුළුවන්. එහෙනම් අපි මේ ෂණ සම්පත්තිය කී කියා හිටියට හරියන්නේ නැහැ. නීවරණ යටපත් වුණ මනස පවත්වන කාලේ වැඩි කරගන්නවා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන නීවරණ යටපත් වුණ මනස පවත්වගන්න. නීවරණ යටපත් වුණ මනස කියන්නේ ඒක අඳුර ගන්න පුළුවන් එක පැත්තකින් සිහිය තියෙන. සිහිය තියෙනවා. අනිත්ක අර එහෙම හෙදුවන කලබල හිතක් නෙවෙයි සංසුන් හිතක්. සමාධිය. මේක තියෙනවා සතිය සමාධිය කියලා දෙක. ওই දෙක පවතින්නේ මේ නීවරණ යටපත් වුණ මනසේ. ඒතර ඒ මනස තිබුණොත් තමයි දහමෙන් ප්‍රයෝජනේ ගන්න පුළුවන්. දහම දකින්න පුළුවන්. එතකොට ඒ සඳහා තමයි මේ භාවනාවල යෙදෙන්නේ. නිකන් උත්සාහ නොකර නිකන් හිතියට එතකොට ධහම දකින්න බෑ. ඒ කියන්නේ මේ ලැබුණ ක්ෂණ සම්පත්තිය ගෙවිලා යනවා නිකන්. නේද? කණ්ණාඩිය තිබුණා අරක සුද්ධ කළේ නැහැ. ඉතින් මූණ පෙයිද? නැහැ නේද? ඉතින් ධහම දකින්න නම් අපි ධහම දකින්න සුදුසු මනසක් පවත්ව ගන්න ඕනේ. ඒ සඳහා තමයි මේ භාවනාවල යෙදෙන්නේ. එතකොට ඒ පිරිසුදු මනස. එහෙම නැත්නම් නීවරණ යටපත් වුණ මනස. පොඩි වෙලාවක් හරි කමන්නේ. සුළු වෙලාවකට හරි තමන් උත්සාහ කරන්න ඕන හිත එකඟ කරගන්න. ඕනම භාවනා ආරමුණක් වෙන්න පුළුවන්. මෛත්‍රිය වෙන්න පුළුවන්. නැත්නම් පිළිකුල වෙන්න පුළුවන්. බුදු ගුණයක් වෙන්න පුළුවන්. තමන් කැමති දෙයක් නැවත නැවත මෙනෙහි කරන්න ඒකේ තේරුමත් එක්ක. ඒකේ තේරුම හිතලා මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීමේදී ඒ කාලෙදී අර නීවරණ ටික අයින් වෙනවා. ඒ කාලෙදී තාවකාලිකව ඒ නීවරණ ටික අයින් වෙනවා. දැන් මෛත්‍රිය වඩද්දි තරහක් එහෙම ආවේ නැහැ නේද? කියන්නේ ව්‍යාපාදෙට එන්න බෑ ඒකට. ඈ? ඒ කාලය තුල ඒ නීවරණය යටපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒකයි මේ භාවනාව වල වටිනකම. ඒවයි නැවත නැවත යෙදෙන්න උත්සාහ කරන්න ඕනේ. හරි? එතකොට අපි ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනේ ගන්න නම් මේ දහමක් අහන්න ලැබුණ වෙලාවේ ප්‍රයෝජනේ ගන්න නම් ඒ දහම අවබෝධ කරන්න සුදුසු මනස ඉස්සෙල්ලා හදාගන්න. ඒකට තමයි ඔය වගේ භාවනා කරන්නේ. ඊළඟට ඒ මනස හදාගත්තටම මදි, කණ්ණාඩිය පිරිසිදු කළාට මදි, මූණ බලන්නේ නැත්නම් නේද? ඊළඟට ඒ මනසෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා බලන්න හොයන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොනවද? මොනවද දේශනා කරන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ? චතුරාර්ය සත්‍ය නේද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? බොහොම හොඳයි. සිංහලෙන් කියපු හින්දා බොහොම හොඳයි. දුකයි, දුක ඇති වෙන්න හේතුවයි, දුක ඇති වෙන්නේ ඇයි? නේද? ඊළඟට දුක නැති කිරීම අපි නිවන කියලා කියන්නේ නේද? දුක නැති කිරීම ඊළඟට නැති කරන මාර්ගය මොකද්ද කියලා, කොහොම කළොත්ද ওই දුක නැති කරගන්න පුළුවන් කියලා. ඔව්. එතකොට ওই දුක කියන්නේ මොකද්ද? ඉපදීමේ තියෙන දුක. හෙදවීමේ තියෙන දුක. වයසට යෑමේ තියෙන දුක. මරණයේ තියෙන දුක. ප්‍රියයන්ගෙන් වෙන්වීම. ප්‍රියකරන කෙනෙක් මැරුණොත් එහෙම දුක් වෙනවා. අප්‍රියයන් එකතු වුණොත් ඒ දුකයි නේද? ආරන්නේ හිටියා කියලා වැඩක් නැහැ. අප්‍රියයන් ඉන්නවනම් ඒ දුකයි. එතකොට මේ තව මොනවද? කැමැති දේ නොලැබෙනකොට ඒකත් දුකයි නේද? ඊළඟට
පංච උපාදානස්කන්ධේ.
ඔව්. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා කියනවා. ඒ සැපක් ඇත්තෙම නැද්ද? ඔක්කොම ටික දුක නේද?
එහෙනම් නිවන
ඉතරයි සත්‍ය. නිවන කියලා අහලා තියෙනවා. තාම දැකලා නැහැ. නෑ. මේ වෙනකම් සත්‍යක් පින්දලා නැහැ.
නේද? ඉස්සරහට
දුකට. නේද? සත්‍යක්
කියලා අපි හිතුවට කිසිම දෙයක් නැහැ.
දැන් ළමයි කියලා අපි හරි සත්‍ය කියලා අපි කතා
ඒත්
අපි අල්ලාගෙන ඉන්නේ දුකක් තමයි. යකි මොනවා හරි ප්‍රශ්නයක්
ආවම අපි දුකේ
රොයිනේ අපි හදාගත්ත අපේ දැල්ලා යකි මොනවා හරි එහෙම කිව්වොත් දුකක් ඇති වෙනව මං අහන්නේ. එහෙම කියන්නේ නැති වෙලාවට
ඒ
වෙලාවට
දෙයක්
ඇති වෙනවා. ආ ඒක
තමයි
ඔය කතා ඉඳලා සැපක් නැද්ද කියලා
පොඩ්ඩේ
දෙකක් ඇදීවා අපි දන්නා ඒලාකත් සතුටු වෙනවා තාපෝ දෙන්න. ඔව්. අර ඔවා ටිකක් හොයලා බලන්න ඕන. නිකන් වචනෙන් දැනගත්තට මදි.
දන්නේ
නැහැ. ඒක තමයි දැනගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොන වගේ දෙයක්ද? ලෙඩ වෙන එක දුකයි කිව්වා නේද? වයසට යන එක දුකයි කිව්වා. මැරෙන එක දුකයි කිව්වා. දැන් ඔය අපි දුකයිද කියලා හෙව්වද? මැරෙන එක දුකයිද? ඇයි දුක? මැරිලා බැලුවද? දැන් කොහොමද දුකයි? වෙන කෙනෙක් දිහා බලලා දුකයි. මැරුණ එක්කෙනාද දුක් වෙන්නේ ජීවත් වෙන අයද? මරණ ගෙදරකට ගිහින් බලන්න මැරිච්ච එක්කෙනාද අඬන්නේ මේ
ඉන්න
අය. අනේ පිටින් ඉන්න අය කවුද දුක් විඳලා
තියෙන්නේ?
අනේ පිටින් ඉන්න අය.
පිටින්.
මරණය දුකයි කිවි. උපදින එක කොච්චර හොඳයි. දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඉස්සරහක් හිතලානේ දැන් මේ මොහොතේ. ඔව නුවණින් හොයන්න ඕන. නුවණින් හෙව්වත් විතරයි දහම දකින්න පුළුවන්. මරණය දුකයි. ඇයි මරණය දුකයි කියන්නේ? අද නැත්ත මල ගෙවල් එහෙම මේ
පැත්තේ.
ඕන තරම් ඇති. දැන් අඬනවද? අපේ නිවි. එහෙනම් මරණයද දුක අපේ වීමද? ඉස්සල්ලගේ මරණය දුකයි කියලා. මරණය දුක නෑ. හැම මරණයටම ගිහින් අඬ අඬ ඉන්නවා නේද? එහෙම වෙන්නේ නෑ නේද? අපේ කෙනෙක්, තමන්ගේ කෙනෙක් මැරුණොත් විතරයි දුක. එහෙනම් අපි හිතාගත්තු එකේ අඩුවක් තියෙනවා. ලෙඩ වෙන එකත් අනිත් අය ලෙඩ වුණාට දුක නෑ. තමන්ගේ කෙනෙක් ලෙඩ වුණත් නැත්නම් තමන් ලෙඩ වුණත් තමයි දුක නේ. එතනත් මොකක්ද වු තියෙනවා? එතකොට දුක අරවා වුණාට හැම තිස්සෙම ඒවා දුකක් වෙන්නේ නැහැ නේ. සමහර වෙලාවට තමයි දුක තියෙන්නේ. ඒ කියන්නේ අපි අල්ලගත්තා නේද? අපි දන්නේ නැති කෙනෙක් බැරුණාට අපිට එච්චර දුකක් නෑ නේද? ඒක එක පැත්ත. මේවා හිතන්න ඕන. දැන් ওই ටික නැති කරන්නද දුක නැති කරන්න කියන්නේ නේද? නිවන් දකින්න කියන්නේ නේද? අනාද ඉපදීම, ජරාවට පත් වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක නැති වෙන්න ඕන නේද? නිවන් දැක්කම ඕ නැති වෙන්න ඕන නේද? ඒකට නිවන් අවබෝධ කළා කියන්නේ කවුද? රහතන් වහන්සේ. නේද? රහතන් වහන්සේලා ගැන අහලා ඇති නේද? රහතන් වහන්සේලා වයසට ගිහිල්ලා නැද්ද? ලෙඩ වෙලා නැද්ද? ලෙඩ වෙලා තියෙනවා. මැරිලා නැද්ද? අපි වෙන වචනයක් කියනවා නේද? මෙයාට මැරිලා තියෙනවා නේද? අපි දන්න පැත්තේ. එහෙනම් දුක නැති කළාද? ඔව් මං අහන්නේ දුක. දුක කියන්නේ අර ටික නම් දැන් දුක නැති කළා නම් ඒව නැති වෙන්නේ නැහැ. දුක. රහතන් වහන්සේකට දුක නැහැ
නේ.
දුක තිබුණා නම් රහත් උනා කියන්නත් බෑ නේ. දුක ඉතුරු නැතුවම නිරුද්ධ කරපු හිඳයි රහතන් වහන්සේ කියන්නේ නේද? එහෙනම් අපි දැන් ලෙඩ වෙන එකෙන් නවතින්න නම් මේ හදන්න. දන්නේ නෑ නෙමෙයි. දැන් රහත් වීම කියන්නේ ඒකද? නැවත කතාව පස්සට දාන්නකෝ. අපි දන්නේ නෑ නැවත උපදීද නැද්ද කියලා. මේ ජීවත් වෙන්න කොට බලන්නකෝ නේද? රහත් වෙන්නේ ජීවත් වෙද්දිද මරුණාට පස්සේද? ඊළඟ ජීවිතේද රහත් වෙන්නේ? ජීවත් වෙද්දි. නේද? රහතන් වහන්සේලා ඔක්කොම රහත් උනේ ජීවත් වෙයි. ඊළඟ ජීවිතේට කල් දෙන්නේ නෑ නේ. ආයි ජීවිතේ වැඩක් නෑ. ඒක දන්නේ නෑනේ. ඔය අහපු එකක් නේ කියන්නේ. අත්දැකලා නෑ නේද?
නෑ
නෑ. ඔය කොහෙන්ද ඉගෙන ගත්තේ? ඒවනේ තමන් අත්දකින්නේ නෑ බලන්න. නේද? එතකොට රහත් වෙන්නේ මේ ජීවිත කාලය තුල රහත් වෙනවා. පුළුවන් නේද? එතකොට රහත් වුණා කියන එක ගැන, ඒ කියන්නේ නිවන ගැන යම්කිසි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ දුක නැති කිරීම කියන එක. එතකොට ඕවට උත්තර ටික හොයාගන්න වෙනවා. රහතන් වහන්සේ ලෙඩ වෙන එක නැවැත්තුවද? අපි අහලා තියෙන විදිහට නම් රහතන් වහන්සේලටත් ලෙඩ හැදිලා තියෙනවා. බුදුහාමුදුරන්ටත් ලෙඩ හැදිලා තියෙනවා නේද? වයසට ගිහිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපි ලෙඩ වෙන්නේ නැති වෙන්න, වයසට යන්නේ නැති වෙන්න, නිවන් දකින්න බලාගෙන ගියොත් ඒ ලබන නිවනයි අර නිවනේ මොකද්ද වෙනසක් තියෙනා නේද? ඈ බුදුහාමුදුරුවෝත් වයසට ගියා නම් ලෙඩ වුණා නම් අපි නිවන් දකින්න හදන ওই දෙක නැති වෙනවා. පුළුවන් වෙයි. මොකද්ද වැරද්දක් තියෙනා නේද? කොහෙද වැරදිලා තියෙන්නේ? අපි මොකක් හරි මාර්ගයක යනකොට ඒක හරියට තේරුම් ගන්න වෙනවා නේද? මාර්ගය දැනගත්තේ නැත්නම් ඒ තැනට යන්න බෑ. එහෙනම් දුක කියන එක තව ටිකක් හොයන්න වෙනවා. දැන් දුක කියන එක කියපු ටික ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, නේද? අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම. ඔය ටික කියපු ගමන් නම් දුකයි කියලා කිව්වේ. එහෙනම් ටිකක් අහනකොට සමහර වෙලාවට තමයි ඒක දුක. සමහර වෙලාවට ඒක සැපයි. නැත්තම් දුක වෙලා නැහැ. නේද? ඒ තේරුම් ගන්නවා නම් ඒක එහෙම තේරුම් අරන් බෑ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුක කියන එක පිරිසිඳ දකින්න ඕන එක. පිරිසිඳ දකින්නවා කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටියෙන්ම දකින්න, අවබෝධ කරගන්න. දැන් අපි ඇත්ත ඇති හැටියටම අවබෝධ කළා නම් ඔය වගේ ප්‍රශ්නෙයිද? එන්න බෑ නේද? ඔකට උත්තර තියෙන්න ඕන සමහරන කොටම නෑ. මෙහෙමයි කියලා කියන්න පුළුවන් වෙනවනේ. දුක පිරිසිඳ දැක්කන. ඒකට අපේ දුක ගැන අවබෝධය අඩුවක් තියෙනවා. ඒක මම කියනනේ බුදුරජාණන් වහන්සේම කියන මේ සත්වයා දුක්ඛේ අඥාන. දුක ගැන දන්නේ නැහැ. අපි බුදුහාඳුරන්න තමයි කියන්නේ දුක්ඛේ ඥානං කියලා. වන්දනා කරනවානේ නේද? දුක්ඛේ ඥානං, දුක්ඛ ඥානං නේද? අපිටත් තියනවා කියනද දුක්ඛේ ඥානං?
නෑ.
එහෙනම් ඒ ඥානය ඇති කරගන්න වෙනවා. එතකොට ඒක ඇති කරගන්න තමයි මේ දුක පිරිසිඳ දකින්න, නැත්නම් දුක අවබෝධ කරගන්න කියන්නේ. දුක අවබෝධ කළොත් තමයි ඒ දුකට හේතුව අවබෝධ කරගන්න පුළුවන්. දුක කියන්නේ මොකද්ද කියලා හරියට අවබෝධ කළොත් තමයි දුක්ඛ සමුදය. ඒක කරන හැටි නේ. කරන හැටි නෙමෙයි. දැන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ දුක දැකපු කෙනාට. දුක නොදන්න කෙනාට දුක්ඛ සත්‍ය නොදන්න කෙනාට සමුදය හොයාගන්න බෑ. නේ දැන් Taman duke ඉන්නවා කියලා ගන්න නැත්තම් එයාට හේතුවක් හම්බ වෙන්නේ කරන්න බෑ. ඔව්. එතකොට දුක පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වෙනවා. මේ චතුරාර්ය සත්‍යෙ මෙහෙම දෙයක්ත් තියෙනවා. එක සත්‍යයක් හරියට අවබෝධ කළොත් අනිත් හතරම එතන තියෙනවා. ඔව්. දුක පිරිසිඳ දකිනකොට දුක විතරක් නෙමෙයි ඒක හේතුවක් දකිනවා නිරෝධෙත් දකිනවා මාර්ගෙත් දකිනවා එහෙම ගතියක් තියෙනවා හරි එතකොට එකක් විතරක් අවබෝධ වෙලා නිකන් ඒ ඉතුරු වෙන්නේ නැහැ ඒ සත්‍යය ඕනේ එකක් දැන් දුකට හේතුව අවබෝධ කළා දුකත් අවබෝධ කරගෙන දුක්ඛ නිරෝධෙත් අවබෝධ කරගෙන මාර්ගෙත් අවබෝධ කරගෙන හරි වඩලා නැති වෙන්න පුළුවන් හැබැයි අවබෝධය අවබෝධය කියන්නේ සත්‍ය ඥානය කියන එක. සත්‍ය ඥානය තියෙන කෙනාට තමයි කෘත්‍ය කරන්න පුළුවන් මාර්ගය වඩන්න පුළුවන්. හරි? එතකොට කරලා ඉවරයි කියන්නේ කෘත්‍ය. තාතන හරි. එතනින් මෙහා කෘත්‍ය ඥානෙට එන්න පුළුවන් සත්‍ය ඥානෙ තිබුණා. එතකොට සත්‍ය ඥානය කියන එක දුක පිරිසිඳ දකින්න නිකම්ම දකින්න නෙවෙයි පිරිසිඳ දකින්න. ඒ කියන්නේ ඇත්ත ඇති හැටිම දුක අවබෝධ වෙනවා. එතකොට අර වගේ ප්‍රශ්න කරනකොට පැටලෙන්න බෑ. ඈ මේ දුක නම් අරවිලා දුක නැත්තම් ඒ බොරුවක්. නේද? එහෙම වෙන්න බෑ බුදුදහම. බුදුදහම කියන එක මෙන්න මේකයි සත්‍ය කියලා පැහැදිලිව පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පුළුවන් වෙන්නේ අවබෝධය ආවොත්. එහෙම බෑයි කියන්නේ අවබෝධේ මදි. නැතිම නෙමෙයි මදි. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුක දැක්කොත් දැන් සත්වයා දුක දකින්නේ නැහැ. ඒකයි සසර යන්නේ. දුක දැක්කොත් එහෙම එයා මොහොතක්වත් තමා වෙන්නේ නැහැ කියනවා එකෙන් මිදෙන්න. ඒකට උපමාවකුත් දීලා තියෙනවා නේද මොන වගේද? උත්සාහයක් ගන්න. ඉසගිනි ගත්ත කෙනා ඉගින්න නිවනවා නේද? ඔව්. ඔක අපිට අද කාලේ ඉච්චර තේරෙන්නේ නැහැ. ඉසගිනි ගත්තා ඒ පේන්නේ නැහැ. ඈ? අද කාලේ ඉතින් ওই ඇක්සිඩන්ට් වෙලා, තුවාල වෙලා, ඇඟිල්ලක් කැපිලා එහෙම ඒ වගේ ඒවා නම් පේනවා නේද? ඒ වෙලාවට මොකද කරන්නේ? ඇඟිල්ල කැපිලා ලේනවා. මම අර කෑම ටික කාලා ඉන්න ඕනේ. ළමයාට මේ ටික කරලා ඉන්න ඕනේ. ඈ? එහෙන් බලා ඉන්නවද? නෑ. නේද? ඒත් ඒ වගේ දෙයක් වුණොත් එහෙම අපි මොහොතක්වත් පමා වෙනවද? නෑ. ඉතින් ඊටත් වඩා දරුණු දෙයක් මේ ගින්දර ඇවිලෙනවා කියන එක. පිච්චෙනවා. පිච්චෙන මොහොතක වෙන වැඩ තියෙනවා කී කියා ඉන්දේද මට මේ වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියලා ඉන්දේද ඔව් අනිත් වැඩ ඔක්කොම නවත්තලා ඒ දුකෙන් ගැලවෙන්න කරන්න තියෙන දේ කරනවා නේද? ඒකට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඔක. අන්න ඒ වගේ උත්සාහයක් ගන්නවා කියනවා මේ කවුද? ඔව් දුක නැති කිරීමට උත්සාහය ගන්නේ කවුද? දුක අවබෝධ කරපු කෙනා. දුක දැක්ක කෙනා ඒ වගේ උත්සාහයක් ගන්නවා. ඉතින් තමන්ගෙන් අහන්න පුළුවන්. මං ඒ වගේ උත්සාහයක් ගන්නවා. නෑ නේද? ගන්න නැත්නම් ඒක හේතුව තමයි අපිට ඊට වඩා වැඩ තියෙනවා කරන්න. නේද? මේකට තමයි වෙලාව නැත්තේ. හරි අමාරු වෙන්නේ නේද අද? මේ වෙලාව හොයාගත්තේ ඈ? ඇයි වෙලාව නැත්තේ? හරියට වැඩ තිබ්බා නේ. මේව නවත්තන්නේ කොහොමද? මේව නවත්තන්නේ කොහොමද? ඕන කර කොහොමද? වැඩ ගොඩාක් තියෙනවා. හ්ම්? එතකොට දැන් ඒව කරන්න එපා කියන එක නෙමෙයි. මට නොවනින් හිතන්න ඕන දැන් මට ඒ වැඩවලට වෙලාව තියෙනවා. නහම අහන්න භාවනා කරන්න මේකට තමයි මේ හරි අමාරු වෙලා හොයාගන්න. නෑ හුවක් කියන්නේ රදත් එක්කෙනෙක් කිව්වා. ඉතින් මේ මේ වැඩ ටික ඉවර කරලා ඉතින් මේ කරන්න ඕන නේද? ඒ වැඩ ඉවර කරලා කරන්න ඉන්න අයට මේ බුදුදහම අහුවෙන්නේ නැහැ. හරිද? බුදුරජාණන් වහන්සේම දේශනා කරන බුදුදහම තියෙන්නේ අප්‍රමාදය මත කියලා. රැකතරයක් ආනන්දහා මුදුරවහනවානේ නේද කියන බුදුරජාණන් වහන්සේට ස්වාමීනි මට හිතෙනවා මේ බුදුදහමෙන් භාගයක්ම පවතින්නේ අප්‍රමාදය මතයි කියලා. අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම කියන්න එපා ආනන්ද, භාගයන්නේ මේ සම්පූර්ණයෙන්ම බුදුදහම රඳා පවතින්නේ අප්‍රමාදය. අප්‍රමාදේ ප්‍රමා වෙන්න බෑ, ප්‍රමාද වෙන්න බෑ. අපිට තමයි ඉතින් වෙලාව නැත්තේ මේකට. ඇයි? එක එක දේවල් තියෙනවා. එක එකනට එක එක දේවල්. මොකද එයාට ඒක තමයි ලොකු. මේක නොකර කොහොමද? මේක නොකර කොහොමද? මේක නොකර කොහොමද? නේද? එතකොට එයාට ඒ වෙන වැඩවලට වෙලාව තියෙනවා, මේකට වෙලාව නැහැ. එහෙනම් එයාට එක පැත්තකින් නුවණක් නැහැ මේ ගෙවෙන්නේ ක්ෂණ සම්පත්තිය. ක්ෂණයක් කියන්නේ බොහොම කෙටි කාලයක්. නේද? ඒක තමයි මේ ගෙවෙන්නේ. ගෙවුනට පස්සේ ආයේ හම්බ වෙන්නේ නැහැ. හිතන්න එපා ඊළඟ ජීවිතේ ලැබෙයි කියලා. ලැබෙන්නේ නැහැ. ඔව්. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවනේ. නේද? මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක කොච්චර දුර්ලභ දෙයක්ද කියලා. අර කණකයිස් බෑවා වගේ සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් කියනවනේ නේද? ඒ එහෙම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ආයි ලැබෙයිද කියන්න බෑ. ඒ ලැබුණත් බුදු කෙනෙක් පහළ වෙන එක ඊටත් වඩා දුර්ලභයි. නේද? දහමක් තියෙනවා. ඉතින් ඕක වෙන්න බැරි දෙයක්. ඒ හින්දා ඒක කොච්චර වෙන්න බැරි දෙයක්ද කියන්න තමයි අර නියපොත්තර පස් ටිකක් අරන් අහන්නේ. මෙතන තියෙන පස් කැට ප්‍රමාණයද මහ පොළොවේ පස් කැට ප්‍රමාණයද වැඩි? එතකොට මහ පොළොවේ පස් කැට නෙවෙයි නේද? ඔව්. දැන් අපිට ඔහොම කියුවත් තේරෙන්නේ නැහැ. දැන් වැලි ටිකක් අල්ලට අරගෙන මං ඇහුවොත් මේ වැලි කැට ටිකද ওই මිදුලියන වැලි කැට ටිකද වැඩි? අල්ලි තියෙන වැලි කැට ටික නම් ගැනලා ගැනලා ඉවර කරන්න පුළුවන් නේද? මිදුලේ තියෙන වැලි ටික ගණින්න කිව්වොත් වැඩේ පටන් ගන්නවත් හිතෙනවද? නෑ. ඇයි? ඒ තරමට වැඩි ගණන් කරන්න බැරි තරම් නේද? ඉතින් බලන්න මේ මේ මිදුලේ මහපොළව කිව්වහම හිතා ගන්නවත් බෑ. එච්චර දුර්ලභ දෙයක් ආයේ මිනිස් ජීවිතයක් ලබන එක. බුදුදහමක් අහන්න ලැබෙන එක. එතකොට දැන් අපේ අපේ ගෙවෙන්නේ ඔහොම ලැබපු ක්ෂණ සම්පatti. මහා දුර්ලභ දෙයක් අපිට දැනුම් නැතුවට. එතකොට ඒ කාලෙ තුල දැන් අපිට වෙන වැඩ වැඩගත් වෙලා නැහැ. මතක තියාගන්න මේ අමාරුවෙන් ලැබුණ මේ දුර්ලභ ක්ෂණය තමයි ගෙවෙන්නේ. ආයි ලැබෙයිද කියන්න බෑ. දැක්කයි ඒ බුදුහාමුදුරුවෝ මේ වගේ උපමා දීදී කියලා තියෙන්නේ නේද? ඊළඟට මේ සසරේ යන සත්‍ය වැඩි හරියක් ඉන්නේ සතර අපායි කියලා තියෙනවා. බොහොම කලාතුරකින් තමයි මේ සුගතියකට එන්නේ. අපි මේ කලාතුරකින් ආපු වෙලාවක්. එතකොට ඒ ලැබුණ කාලෙත් අපිට වෙන වැඩින්ද මේකට වෙලාව නැහැ. මේ වැඩ එක එක විදිහට එනවා. මේ Taman නුවණින් බැලුවොත් විතරයි යෝග පේන්නේ. හරි? එක එක විදිහට වෙස්වලාගෙන එනවා. මේක ඉතින් කරන්න ඕනනේ. මේක නොකර කොහොමද? නොනකොලොත් කවුද කරන්නේ? නේද? ඒවා මම නැත්තම් මේවා කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ පවතින්නේ මම හිටියොත් විතරයි. ලෝකේ කොහොම හිටත් අපේ අය පවතින්නේ. අපේ අය ජීවත් වෙන්නේ මං හිටියොත් විතරයි. මම මැරුණොත් අනිත් ඔක්කොම මැරෙනවා. හැංගිලා තියන්නේ ඕක. එහෙම වෙනවද? දැන් ඔය එක එක්කෙනා මැරිච්ච පවුලකට ගිහින් බලන්න අනිත් අය මැරෙනවද කියලා යා. මැරෙන්න කලින් නම් කියන්නේ මෙයා නැත්තම් ඉතින් අපි කොහොමද ඉන්නේ? ඈ? මෙයා අම්මා නැත්තම් ඉතින් කවුද මට ඔය වැඩ ටික කරලා දෙන්නේ? මොහොම කී කියා ඉන්නවා. නැති වුණ දවසට ඒකත් කී කියා අඳයි ටික. ඊට පස්සේ ඔය වැඩ ටික හොඳට වෙනවා. එතකොට මේ මනුෂ්‍ය ලෝකෙට අපි එන්නේ දැන් වෙලා තියෙන්නේ මොනවා හරි වැඩ ටිකක් කරලා තියලා යන්න. නේද? කාටද වැඩ ටික කරලා තියන්නේ? ඔව් යනකොට ඉස්සතින්නම් තව කමන්නේ අර මොනවද එකතු කරගෙන යන්නේ බරපොදිය. සතරපායට යන්න බරපොදියත් එකතු කරගෙන යන්නේ. එනකොට ඉස්සතින්නම්
පෙරමිලා
එලස් කෙලස් කොට. එතකොට ඕව නුහණින් හිතන්න ඕනේ. එතකොට අපි මනුෂ්‍ය ලෝකෙට ආවේ මේ දරුවෝ ටිකක් හදලා යන්නද, ගෙවල් ටිකක් හදලා යන්නද, මේ කට්ටියට සලකලා යන්නද, සල්ලි ටිකක් ඉතුරු කරලා තියලා යන්නද, මේගොල්ලන්ට උගන්වලා යන්නද, මේගොල්ලන්ට සලකලා යන්නද කියන එක නුවණින් බලන්න ඕන දෙයක්. හරි. ඒ නුවණින් බලන්න ඕන අපිට ලැබිලා තියෙන්නේ බොහොම සුළු කාලයක්. මේක කොයි වෙලාවෙ ගෙවිලා ඉවර වෙනවද කියන්න බෑ. මොකද අපි කවුරුවත් මැරෙන්නේ අපි හිතන දවසට නෙවෙයි. නේද? මෙච්චර කල් මැරුණ අය ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. මර හුඟක් වයසට ගිය අය හැරෙන්න කියන්නේම අනේ මේ හැරෙන්න වයසක්ද කියලා නේ. නේද? මේ මැරෙන්න හිටිය කෙනෙක්. ඔහොම කතානේ කියන්නේ නේද මර කියලා. මැරුනේ මොකද කියලාත් මරණ පරීක්ෂණක් තියෙනවා. අර දොස්තර ළඟට ගියා නම් ඕක වෙන්නේ නැහැ. මේක කළා නම් මේක වෙන්නේ නැහැ. ඕවා කියලා නවත්තන්න බෑ. මැරෙන්න තියෙන කෙනා මැරෙනවා. නේද? යාගේ නාපු ආයසක් තියෙන එක ඉවර වෙනකොට මැරෙනවා. ඉතින් අපි දන්නේ නැහැ අපේ ආයුෂ. හරිට ලබන සතිය වෙන්න පුළුවන්. කොච්චර වැඩ තිබුණත් කරන්න දෙයක් නැහැ. මේ ටික ඉකරලා ඉවර වෙලා මං මැරෙන්නම් කියලා එහෙම වෙන්නේ නැහැ. නේද? මෙතන භයානකකම තියෙන්නේ ආයි මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද්ද? මනුෂ්‍ය ජීවිතේ බුදුදහම. මේ මේක ගෙවුනොත් ආයි ලැබෙයි කියලා හිතන්න බෑ. එහෙනම් අපි කරන්න ඕන මේක පුළුවන් තරම් ඉක්මනට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. එතකොට ඒකට කාලය ටිකක් වැඩි කරන්න ඕන. අනිත් ඒවට කාලේ අඩු කළාට ප්‍රශ්නයක් නෑ. මොකද ඒව කළා කියලා කිසිම වැඩක් වෙන්නේ නෑ. ඇත්ත ඇතිහැටියෝ. ඒ කියන්නේ අපි මේ ජීවිතේ විතරනේ අපි හිතන්නේ. දැන් සංසාරය ගැන හිතුවොත් අපි මෙතෙන්ට එනකන් කොහෙද හිටියේ? දැන් ඔය ආදරෙන් සලකන අය සමහරවිට තරහකාරය වෙන්න පුළුවන් ගිය ජීවිතේ. නේද? තරහකාරයට සලකන්න වෙන්න පුළුවන් දැන් ඇවිල්ලා තියෙන පරණ අයක් ගෙවන. ඒක වෙනම කතාවක්. හැබැයි මේ ජීවිතෙත් අපි ඔය ටික කර කර ඉඳලා අර ආපු විදිහටම ආයි දුක් ගොඩේ යනවද? නැත්තම් මේ අපේ පරණ වාසනාවකට ලැබුණ ක්ෂණ සම්පත්තියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මෙන් ප්‍රයෝජනයක් ගන්නවද කියන එක. මොකද ඔය ටික දැනුනොත් තමයි මේකට උත්සාහයක් ගන්න. නැතුව මම නිවන් දකින්න ඕන කියලා හිතියට ඒක වෙන්නේ නැහැ. ඔකට බුදුරජාණන් වහන්සේ උපමාවකුත් දෙනවා. දැන් ගින්නක් නිවා ගන්න ඕන කෙනෙක් කියනවා අනේ මේ ගින්න නිවා ගන්න ඕන. කරන්නේ මොකද්ද? අර වටේම තියෙන රොඩු වේදිච්චා දර අරම මේවා සීරම ගෙනහැලා කිට්ටු කරනවා ගිනිගොඩට දානවා. කියන්නේ මට මේක කොහොම හරි නිවා ගන්න ඕන කියලා. ඒ වුණාට කරන්නේ අනිත්‍ය. උළුවාන් තරම් ඒවා ගෙනහැලා ගිනිගොඩට දානවා. තව තව ඇවිල්ලා. අපි මේ ජීවිතේ ඉඳන් කරන්නේ ඔන්න ඔය වැඩේ. කියනවානේ කොහොම හරි නිවන් දකින්න ඕන කියලා. කරන්නේ නිවන නෙමෙයි සසරේ යන වැඩ. ඔක කල්පනා කරලා තේරුම් ගන්නවා. හොඳයි. එහෙනම් අපි දැනට අවසන් කරමු මේ බුද්ධ පූජාව කියන්න නේද? හොඳයි. තෙරුවන් සරණයි.